SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමග sbs.com.au/sinhalese.
සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම අපි ආරම්භ කරමු. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ දේශපාලනික සහ සමාජීය තත්ත්වෙත් පිළිබඳව අවධානය යොමු කරන්නට මා කලින් සඳහන් කරපු ආකාරයට අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් WD අමරදේව සූරීන්ගේ අවමගුල් කටයුතු පවත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ තියෙන දේශපාලනික තත්ත්වෙත් වෙනදා වගේ වඩා තීව්‍රව අපිට අහන්නට ලැබුණේ නැහැ. තාමත් ශෝක කාලය පවතිනවා. ඒ කෙසේ වෙතත් කතා බහ කළ යුතු කරුණු කාරණා කීපයකුත් තියෙනවා. ඒ සම්බන්ධව අපි දැන් අවධානය යොමු කරන්න සූදානම්. සුපුරුදු විදිහට මේ කර්තව්‍යයට සම්බන්ධ වෙන්නට සූදානම් සිටින ශ්‍රී ලංකාවේ සිට කාලීන ප්‍රවෘත්ති පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී සංජීව ඉදිරිමාන මහතා. ආයුබෝවන් සංජීව.
ආයුබෝවන් දේලුක්ෂි.
මුලින්ම මම කැමති සංජීව අර ආවා කණ්ඩායම සම්බන්ධව තියෙන ආරවුල ටිකක් ඒ පැටලවිල්ල ලිහා ගන්න. මොකද ආවා කණ්ඩායම සම්බන්ධයෙන් විවිධ මත අපිට පසුගිය කාලයේදී අහන්නට ලැබුණා. මේ මතවලට වඩාත් උණුසුමක් එකතු කරමින් පසුගිය සතියේදී කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හෙළි කරපු කරුණු කාරණාවලින් මේ තත්ත්වය වඩාත් උණුසුම් වුණා. එහිදී ඔහු කෙලින්ම චෝදනාව එල්ල කළා හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ හිටපු හමුදාපතිවරයෙකුට. ඊට පස්සේ අපි දැක්කා විවිධ පුද්ගලයන් මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරනවා. ඒ අතරිනුත් උතුරු පළාත ආණ්ඩුකාරවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධව මේ ප්‍රකාශ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශනයකුත් කළා. ඊට පස්සේ රාජිත සේනාරත්න මහතා නැවත වතාවක් මේක සනාථ කරනවා. මේක ටිකක් අවුල් සහගත කතාවක් සංජීව. ඔබට පුළුවන් මේ ගැටලුව අපිට නිරාකරණය කළ දෙන්න, මේ ගැටලුව ලෙහල දෙන්න අපිට ඔබට වාර්තාවන තොරතුරු ඇසුරින්?
පැහැදිලිව එතනදී දිනුක්ෂි, දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් කැබිනට් තීරණ දැනුම්ීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව කියන්නේ ආණ්ඩුවේ නිල මතය රට හැමෝටම පැහැදිලි කරන අවස්ථාවක්. නමුත් දැන් රාජිත සේනාරත්න ඇමතිවරයා විසින් ආවා සංවිධානයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම සහ ආශිර්වාදයේ මත හමුදා නිලධාරියෙකු විසින් මෙහෙවන ලද සංවිධානයක් විදිහටයි මේ ආරම්භය සිද්ධ වුණේ කියන ප්‍රකාශය පවතින ආණ්ඩුවේ මතයක් විදිහට අපට තේරුම් ගන්නට බෑ. ඊට හේතුව තමයි මේ ප්‍රකාශය රජු ලෙසම බැහැර කරනවා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ විසින්. ඔහු කියන්නේ රාජිත සේනාවත් ඇමතිවරයාගේ ප්‍රකාශයේ කිසිසේත්ම අනුමත කළ නොහැකි අදහසක් කියලා. දැන් අපි හිතමුකෝ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන්න නිසා එවැනි අදහසක් ඉන්නවා කියලා. නමුත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන නියෝජනය කරන්නේ ඒ හා සමාන අදහසක්. ඔබට සඳහන් කළේ මෙය කිසියම් ආකාරයක දේශපාලන සහභාගීත්වයක් හෝ ආශිර්වාදයක් සහිතව බිහි වෙච්ච හෝ පවතින කණ්ඩායමක් නෙවෙයි. මේක මේ බයිසිකල් කීපයක් අරගෙන පුද්ගල කීප දෙනෙක් එකතු වෙලා කරන මංකොල්ල කෑම් සහ විවිධ අපරාධ සිද්ධ කරන සුළු බයිසිකල් කල්ලියක් පමණයි. මෙතන මේ ලොකු කතාවක් නැහැ කියන අදහස තමයි රුවන් විජේවර්ධන ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ අදහස. දැන් අපි සාමාන්‍යයෙන් අවස්ථා ගණනාවකදී කැබිනට් තීරණ දැනුදීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවලදී දැක්කා රාජිත සේනාරත්න ඇමතිවරයා ආණ්ඩුවේ මතයට වඩා යම් යම් කාරණා සම්බන්ධව සිය පෞද්ගලික අදහස් ඉදිරිපත් කරන අවස්ථා. මේ අවස්ථාවත් අපට තේරුම් ගන්න සිද්ධ වෙනවා ආවා සංවිධානය ආරම්භය පිළිබඳව ඇමති රාජිත සිය පෞද්ගලික මතය විය යුතුයි මෙලෙස ඉදිරිපත් කරන්න කියලා. නමුත් දැන් විවිධ පාර්ශ්ව මේ අවස්ථාව ප්‍රතික්ෂේප කරද්දී, නැත්නම් මේ මතය ප්‍රතික්ෂේප කරද්දී හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තා පැහැදිලිව මේ අදහස ප්‍රතික්ෂේප කරමින් ඔහු කියනවා මේක මට කළ පෞද්ගලික අපහාසයක් නෙමෙයි ශ්‍රී ලංකා හමුදාවට කරපු අපහාසයක් කියලා. නමුත් රාජිත සේනාරත්න නැවත නිවේදනයක් නිකුත් කරමින් කියනවා මම කියපු ප්‍රකාශයෙන් මම තවමත් එලෙසම රැඳී ඉන්නවා, මේ බව තහවුරු කිරීමේ හැකියාව මාසතුව තිබෙනවා, ඉදිරියේදී මේ පිළිබඳ තහවුරු කිරීමකට තමන් සූදානම් කියලා. මේ විදිහට තමයි ආවා සංවිධානය සම්බන්ධ කතාව දකුණේ දේශපාලනයේ උණුසුම් කරලා තියෙන්නේ. ඒ පිළිබඳව විවිධ අදහස් සවුදුරටත් ඉදිරියේදී මතුවේවි. තව එක තැනකදී විපක්ෂ නායකාර සම්බන්ධෙන්ද මේ පිළිබඳව කතා කරලා තිබුණා. ඔහු කිව්වේ මේ ආවා සංවිධානය ගැන උතුරට විවිධ අදහස් තියෙනවා. ඒ තියෙන විවිධ මතිමතාන්තර සම්බන්ධවද ගවේෂණයක් සිද්ධ කළ යුතුයි. කෙසේ වෙතත් ආවා සංවිධානයේ ක්‍රියාකාරීත්වය උතුරට ලොකු කරදරයක් කියලා තමයි ආර් සම්බන්ධන් විපක්ෂ නායකවරයා මාධ්‍ය හමුවේ පෙරේදා සඳහන් කරලා තියෙන්නේ.
සංජීව, එතකොට මේ රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ ප්‍රකාශය මේ සුළුකොට තකන්නට බෑ. ඔහු රජ නියෝජනයක අමාත්‍යවරයෙක්. ඔහු යළි යළිත් ප්‍රවෘත්ති නිවේදන නිකුත් කරමින් මේක මේ තමා ප්‍රකාශ කරපු අදහස සත්‍යක් කියන එක ඔහු සනාථ කරනවා. කියන්නේ ඔහු නිර්භයව මේ ප්‍රකාශයත් කරනවා. මෙතනත් යම්කිසි වූ සැලකිල්ලට ගත යුතු කරුණක් තියෙනවා. ඒ සම්බන්ධව යම්කිසි වූ කතාබහක් හෝ යම්කිසි වූ සොයා බැලීමක් හෝ නිර්මාණය වෙලා තියෙනවද මේ වෙනකොට?
සමහර අවස්ථාවලදී තියෙනවා දිරක්ෂ මේ බොහොම තීරණාත්මක දේශපාලන හෝ ජාතික මාතෘකා සම්බන්ධව එකවරම යම් අදහසක් ප්‍රකාශ කිරීමක් සිද්ධ වෙනවා. නමුත් ඒක ටික කාලයක් යනකොට සමාජයට අමතක වෙනවා. ඒ මතිමතාන්තර සමාජයෙන් මැකිල යනවා. සමහර විට මේ සිද්ධියත් එවැන්නක් වන්නටත් පුළුවන්, සමහර විට නොවෙන්නත් පුළුවන්. හැබැයි මේ තරම් ආණ්ඩුවට රටට ජනතාවට උතුරේ ජන සමාජයට මහා ව්‍යසනයක් වෙච්ච ආවා සංවිධානය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නිර්මාණයක්, එහෙම නැත්නම් ඒ සඳහා ආරක්ෂකංශවල සහයෝගයක් තිබෙනවා නම් ඒ කතා කළ යුතු තැන කැබිනට් තීරණ දැනුදීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවද, එහෙම නැතිනම් ආරක්ෂක මණ්ඩලයේ රැස්වෙන තැනකද කැබිනට් මණ්ඩලයේ රැස්වෙන තැනකද කියන කාරණාවත් කල්පනා කරගත යුතු තැනක්. එතනදි හිතන්නට වෙනවා මේක මේ දේශපාලන වශයෙන් අලුත් මාතෘකාවක් නිර්මාණය කිරීමක්ද කියලා. එහෙම නැතිනම් මේක කතා කළ යුතු තැන මෙතන නොවන නිසා.
අපි ඊළඟ කාරණයට යමු. ඊළඟ කාරණයත් වඩාත් උණුසුම් කාරණාවක්. මොකද විකල්ප බලවේගයක්, විකල්ප දේශපාලන පක්ෂයක් කරහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය මැතිවරණ ක්‍රියාදාමයට අවතීර්ණ වේවි කියන ඉඟි විටින් විට අපිට පළ වුණා ඔය මහජන රැස්වීම හරහා සහ විවිධ ප්‍රවෘත්ති සාකච්ඡා හරහා. ඔය කතාවට තවත් උණුසුම් තත්වයක් එකතු කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බිහි වුණා සභාපතිවරයා වශයෙන් ජී.එල්. පිරිස් මහතාගේ ප්‍රමුඛත්වයෙන්. කවුරුත් මේක ටිකක් මේ කුතුහලයක් සහිතව බලාගෙන හිටියේ සංජීව, කෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඔහු නැද්ද මෙතන කියන කාරණාව ඇත්තටම තාමත් මේක කතා බහ වෙනවා. අපිට කියන්න පුළුවන්ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටුවීමේ පරමාර්ථ සහ එය මේ වෙනකොට ක්‍රියාත්මක වන ආකාරය, යාන්ත්‍රණය වන ආකාරය අනුව ඒ ඉදිරි කාලයේදී ඒකාබද්ධ විපක්ෂයේ සම්පූර්ණ නියෝජනය බවට පත්වේවි කියන කාරණාව සැකහර ජනතාවට තහවුරු කරලීමේ ක්‍රියාමාර්ගයේ කොයි ආකාරයකින් මේ වෙනකොට සිදු වෙනවද කියලා?
හැමෝම අහන ප්‍රශ්නේ නැතිනම් හැමෝටම තිබෙන කුතුහලය තමයි ඔබ ප්‍රවේශයේ විදිහට දිරුක්ෂිමට දෙන්නේ. ඒක තමයි මේ මේ ගැන කතා කරන්න තියෙන හොඳම ඉගිය නැතිනම් ඒ සඳහා තියෙන හොඳම මාතෘකාව. මේ අලුත් දේශපාලන කණ්ඩායමේ නායකත්වය දරන්නේ කවුද කියන ප්‍රශ්නය මිනිස්සුන්ට තියෙනවා. ඒ වගේම ඇයි හිටපු ජනාධිපතිවරයා තවම ප්‍රසිද්ධියේ මේ පක්ෂ නියෝජනය නොකරන්නේ? ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 51 දෙනෙක් ඒකාබද්ධ විපක්ෂය ලෙස රටේ ඇතුලේ දේශපාලනය කරනවා. නමුත් ඇයි ඔවුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට තවම එන්නේ නැත්තේ? ඇයි ජී.එල්. පිරිස් මෙතන සභාපතිකමට එන්නේ? මේ ප්‍රශ්න සියල්ලට උත්තරයක් හොයාගෙන යනකොට ඒක උත්තරයක් තමයි දැන් මිනිස්සු අහනවානේ මේ මොකක්ද මේ පක්ෂය කියලා. මහින්ද රාජපක්ෂ පෙරට කර ගනිමින් නිර්මාණය වන බවට, අලුත් පක්ෂයක් නිර්මාණය වන බවට ලොකු අදහසක් අවුරුදු එකහමාරක් විතර දීර්ඝ කාලයක් තිස්සේ මේ අදහස තිබෙනවා. අන්නේ හදන්න හදපු පක්ෂය තමයි මේ බිහි වෙලා තියෙන්නේ. එහෙමනම් ඇයි මහින්ද රාජපක්ෂ තවම මෙතනට ආවේ නැත්තේ? ඒකට හේතුව තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය සම්බන්ධ ගැටලුව. ඒකබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු 51 දෙනාද තවම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඍජු සාමාජිකයන් නොවන්ට තියෙන හේතුව තමයි ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සම්මහනයේට යම් අවස්ථාවකදී තීන්දුවක් ගැනීමේ නීතිමේ ඉඩක් එක අතකින් තිබෙනවා. මේ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී දුර අහිමි කොට මැතිවරණ ලැයිස්තුවේ නැත්නම් ඡන්දයේ ඉල්ලලා මනාපගත මනාප ලැයිස්තුවේ ඊළඟ අපේක්ෂකයාට මන්ත්‍රී දුරේ ලබා දෙන්න. මේක ප්‍රේමදාස ලලිත් ගාමිණී ගැටුමේදී මේ ප්‍රශ්නය ඉස්සරහට ඇවිල්ලා අවසානයේ ලලිත් ගාමිණී දේශපාලන ඉවත් කිරීම සඳහා වන උපක්‍රමය ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් භාවිත කළ ආකාරය අතීතයේ මතක ඔබට අමතක නැහැ. ඒ නිසා විය යුතුයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සංධානය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම තවම ඍජුව මෙතන නියෝජනය නොකරන්නේ. දැනට පක්ෂ නායකත්වයේ හිස්ව තිබෙන්නේ එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලබා දීමේ අදහසින් විය යුතුයි. දැනට එහි සභාපතිවරයා ලෙසයි හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කටයුතු කරන්නේ.
දැන් සංජීව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාටත් ඔය ඔබ කලින් සඳහන් කරපු ආකාරයේ තත්වයකට මේ වෙනකොට මුහුණ දෙන්නට සිදු වෙලා තියෙනවා. ඔහුගේ ශ්‍රී ලංකා පක්ෂ සමාජිකත්වය ඉබේම අහෝසි වෙලා කියලා තමයි මුලින් කතාව ආවේ. ඊට පස්සේ තවත් අතුරු කතාවක් ආවා මේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමක්ද කියලා. මොකද ජී.එල්. පීරිස් මහතා මේ සම්බන්ධව පළ කරපු අදහසේදී ඔහු ජනාධිපතිතුමා උදාහරණයට අරගෙන යම් කිසිව අදහසක් ප්‍රකාශ කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් කාලෙකදී ওই ප්‍රශ්නෙට මුහුණ දෙන්නට සිදු වුණා. නමුත් පක්ෂයේ සභාපතිවරයා සතුව තියෙන අයිතියක් නැවත වතාවක් සමාජිකත්වයේ ලබා දෙනවාද නැද්ද කියන තීරණය ගැනීම යනුව මටත් ඉදිරියේදී පක්ෂ සමාජිකත්වය ලබා දෙනවද නැද්ද කියන තීරණය කරන්න වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාට අයිතිය තියෙනවා කියලා. මේ ප්‍රශ්නකාරී තත්වය කොහොමද මේ වෙනකොට ශ්‍රී ලංකාවේ කතාබහ කරමින් තියෙන්නේ?
මහාචාර්ය ජී.එල්. පීරිස් හිටපු ඇමතිවරයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වය අහෝසි වෙනවායි කියන තර්කය පක්ෂයේ මහලේකම් දිසානායක විසින් ඉදිරිපත් කරන්නේ පොතේ හැටියට නැතිනම් පොතේ තියෙන නීති හැටියට ඒ ඉතාම සාධාරණ ප්‍රකාශයක් වෙනවා. හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේදී වෙනවා සිය සමාජිකයෙකු නිල වශයෙන් වෙනත් පක්ෂයක සමාජිකත්වය ලබා ගන්නේ යම් මොහොතකද එතෙන් සිට ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වයේ ස්වභාවිකවම නැතිනම් නිරුත්සාහිකවම අහෝසි වෙනවා කියලා. ඒ විදිහට පොතේ විදිහට බැලුවම මේ කතාව හරි. නමුත් ජී.එල්. පීරිස් මහාචාර්යවරයා විසින් ඉදිරිපත් කරන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සම්බන්ධ උදාහරණයට වඩා ටිකක් වෙනස්. හේතුව තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පොදු අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් වරයා ලෙස කියන අදහස ඇතිව තමයි ඕල් මේ තර්කයේ ගේන්නේ. එතනට මේ කතාව අදාළ නැහැ කියලා ඕල් මේ අදහස ඉදිරිපත් කරන්නේ අන්නේ පදනමෙන්. නමුත් ඔහු තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් වරයා විදිහටද පොදු අපේක්ෂකත්වයේ හිටියේ කියන ප්‍රශ්නේ යළි මතුවෙනවා. මොකද ඔහු ඉවත් ගිය පසු අංගපීදර්ශන යාපා මහලේකම් දුරේට පත් කරනු ලැබුවා. පක්ෂයේ මහලේකම්වරු දෙදෙනෙකු එකවර සිටිය නොහැකි. ඒ අනුව කිසිසේත්ම ඔහු තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වන්නට බෑ. නමුත් තත්වේ නම් ස්වභාවයන් දෙකක් යම් තැනකදී සමානකම් කෙනෙක්ට දකින්නට පුළුවන්. කෙසේවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ තවදුරටත් මහාචාර්ය ජී.එල්. පීරිස් අමාත්‍යවරයා බලාපොරොත්තු වේ විද නැතිනම් මේ දිනාගෙනීමේ සටනකට ඔහු යාවිද කියලා අපට දැනට හිතන්නට බැහැ. නමුත් ඔහු එක තැනකදී කිව්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නැවත සමාජිකත්වයේ දුන්නා වගේ සමහර විට මටත් නැවත කතා කරලා සමාජිකත්වයේ දෙයි කියලා.
අපි ඊළඟට අවධානය යොමු කරමු මේ බජට් එක සම්බන්ධව අයවැය සම්බන්ධව තිබුණු විශාල උනන්දුවට තවත් අලුත් කතාවක් එකතු කරමින් තවත් දින කිහිපයකින් අනතුරුව මේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ සම්බන්ධව තියෙන වටපිටාව හා සම්බන්ධ කරුණු පිළිබඳව සංජීව
එළමෙන වසර සඳහා වන අයවැය පිළිබඳව රටේ දැනටමත් ආණ්ඩුව විසින්ම උණුසුමක් නිර්මාණය කරලා තියෙන්නේ. සීලු මාධ්‍ය ඔස්සේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මේ වන විටත් අයවැය 2017 කියන මාතෘකාව ඔස්සේ දැවැන්ත ප්‍රචාරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ ප්‍රචාරණ වැඩපිළිවෙල සියුම් ලෙස අධ්‍යයනය කරද්දී කෙනෙක්ට හිතෙන්නට පුළුවන් ලොකු සහනවලට මෙවර අයවැය යන්නේ නැද්ද කියලා. හේතුව තමයි ලැබිච්ච සහන පිළිබඳව තමයි ඒ අයවැය ප්‍රචාරණ වැඩපිළිවෙල ඇතුළේ කතා කරන්නේ. උදාහරණයකට ඒ ප්‍රචාරණ දැන්වීම් වල බොහෝ විට තියෙන්නේ ලැබිච්ච සහන ගැන තෙල් මිල අඩුකලේ ලංකාවේ නෙමෙයි එතකොට වෙන රටකද කියලා වගේ ප්‍රකාශ තියෙනවා. ඒ ප්‍රචාරණ වැඩපිළිවෙලේ කිසිතැනක ලැබීමට නියමිත සහනයක් පිළිබඳව පුංචි හොඩුවාවක්වත් ඉදිරිපත් වන්නේ නැහැ. එතකොට මේ අයවැය තුළ යම් මට්ටමකින් ජනතා සහන අඩු නිසා අතීත සහන යළි සිහිපත් කිරීමක් දාඳුමේ කරන්න කියලා මිනිස්සුන්ට හැඟෙන්නට පුළුවන්. එවැනි අදහසක් නිර්මාණය වන්නට පුළුවන්. කෙසේ වෙතත් රට ගොඩනගන දුප්පත්කම තුරන් කිරීම තේමා කරගත් අයවැයක් ඉදිරිපත් කරන බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනටමත් ප්‍රකාශක ප්‍රතිවෙනවා මෙවර අයවැය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා උපරිමෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ විසින් ආණ්ඩු කරනා වගේම ඒකබද්ධ ලෙස මෙවර අයවැය ඉදිරිපත් කරන්නට කටයුතු සූදානම් කරලා තිබෙනවා. අයවැය අන්තර්ගතයේ පිළිබඳ සියල්ල දැනගන්නට වෙන්නේ 10 වෙනිදා මුදල් ඇමතිවරයාගේ කතාවෙන් පස්සේ. අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳ පක්ෂ විපක්ෂ අදහස් සමග පාර්ලිමේන්තු වගේම මුළු රටේම දේශපාලන උණුසුම් වෙයි.
තවත් උණුසුම් වුණු කාරණාවක් තමයි මහ බැංකු බැඳුම් කර සිදුවීම හා සම්බන්ධව විමර්ශනය සඳහා පත් කරපු කෝප් කමිටු වාර්තාව සම්බන්ධව. මේ පිළිබඳව අපි පසුගිය සතිවලත් කතා බහ කළා සංජීව. නමුත් මේ සතිය වෙනකොට මේ කෝප් කමිටු වාර්තාව හා සම්බන්ධව තියෙන මේ විවිධ මත පිළිබඳව ජනාධිපතිවරයා කරපු ප්‍රකාශය පිළිබඳවයි අපිට විශේෂයෙන් අවධානයට ලක් කරන්න සිදු වෙන්නේ. මේක මේ කෝප් කමිටු වාර්තාවේ තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරලීම සඳහා නීතිමය අංශවලට බාර දීමට තමා සූදානම් වගේ තමයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ. මා කැමති සංජීව මේ සිදුවීම් දාමේ පසුපසක් තියෙන දේශපාලනික කතාන්තරය මේ වෙනකොට තියෙන කතා බහ පිළිබඳව දැනගන්න.
මහබැංකු අධිපතිවරයා සහ මේ බැනුම් කර ගණදෙනුව පිළිබඳ කෝප් වාර්තාව සම්බන්ධයෙන් අවසාන වශයෙන් ජනාධිපතිවරයා දරන මතය දැනගන්න රටේ ජනතාව බොහොම බලාපොරොත්තුවෙන් බලාගෙන හිටියේ. ඒ සඳහා වන ඉතාම ඍජු පිළිතුරක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පැත්තෙන් ලැබෙනවා. ඔහු කිව්වේ මේ පිළිබඳ පරීක්ෂණ දේශපාලන චරිතවලට කරන්න බෑ. මේක මේ දේශපාලනය කරන අපේ භූමිකාවේ නිහාගිය කාරණාවක්. මේ චෝදනාව සම්බන්ධයෙන් මුළුමනින්ම ස්වාධීන අධිකරණමය ක්‍රියාමාර්ගයකින් තමයි මේ පිළිබඳව සියලු තත්ත්වයන් සොයා බැලිය යුත්තේ. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම අභිප්‍රාය බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී සඳහන් කළේ. කෙසේවෙතත් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අර තමන්ගේ යාළුවගේ දරුවගේ මගුල් ගෙදරට සහභාගි වෙලා යළි ශ්‍රී ලංකාවට පැමිණියා. ලංකාවට එන වෙලාවේ ගුවන්තොටුපළේදී මාතේ අදහස් පළ කළා. ඔහු ඉතාම සැහැල්ලුවෙන් කතා කළේ. ඔහු කිව්වේ එක එක යම් යම් චෝදනා කළාට මාව කවුරුත් වැරදිකාරයෙක් කළා නෑ, මම බයත් නෑ, මම නැවත ලංකාවට එන්නේ නෑ කියලා සමහරු කිව්වා. ඔන්න මං ආවා. ඔහු ඉතාම සැහැල්ලුවෙන් කතා කළේ. සමහර කාරණා සම්බන්ධව චෝදනාව ලැබුණු සැනින් පුද්ගලයන් අත්අඩංගුවට පත් වීම සිද්ධ වෙනවා. නමුත් මහබැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් එලෙස නීතිය ක්‍රියාත්මක වීමක් තවම රහසියන් දුටුවේ නැහැ. කෙසේ වෙතත් ජනාධිපතිවරයා රටට බලාපොරොත්තුවක් වෙනවා. ඒ තමයි මේ සිද්ධිය පිළිබඳව ස්වාධීන අධිකරණමය ක්‍රියාමාර්ගයකින් වැරදිකරුවන්ට දඬුවම් දෙන්න සූදානම් කියන අදහස. ඒ දෙස ජනතාව ඉතාම අවධානයෙන් බලාගෙන ඉන්නේ.
හොඳයි සංජීව, අපි සුපුරුදු ලෙසින් ඔබට සමුදෙනවා. හැබැයි අද අපි ඔබට ලබා දෙන මේ සමුදීම වෙනදා අපි ලබා දෙන සමුදීමට සම කරන්නට අමාරුයි. මා වැඩසටහන ආරම්භයේදී කලින් සඳහන් කරපු ආකාරයට මෙතෙක් කාලයක් තිස්සේ ඔබ අපත් සමග රැඳී සිටමින් අපට ශ්‍රී ලංකාවේ තත්ත්වීති පිළිබඳව සවිස්තරාත්මකව ගෙනාපු තොරතුරු වාර්තාකරණය පිළිබඳව අපි හදපිරිස්සූතිය පළ කරමින් ඔබට අපි විශේෂ සමුදීමක් සිදු කරනවා දවසේදී. අපේ අසන්නන් දන්නවා මාධ්‍යයේ නියුතු වෙමින් ඉන් අනතුරුව ඔවුන්ගේ තියෙන දේශපාලනික යම් යම් මතිමතාන්තර පිළිබඳව දක්වන උනන්දුව හරහා විවිධ මාධ්‍යවේදීන් විවිධ දේශපාලන පක්ෂ හා සම්බන්ධව කටයුතු කරමින් දේශපාලනයට අවතීර්ණ වුණා. ඒ පිළිබඳ උදාහරණ අප දන්නවා. එයට තවත් අලුත් පුද්ගලයෙක් එකතු වෙනවා. ඒ පිළිබඳව ආරංචිය අපි මේ විශේෂාංගය හරහාම සඳහන් කරන්නට කැමැති. සංජීව, අපි දන්නවා කාලයක් තිස්සේ ඔබ දේශපාලනයට සම්බන්ධ වීම සඳහා ලොකු උනන්දුවකින් කටයුතු කරපු පුද්ගලයෙක්. ඔබේ ඒ අභිප්‍රාය සඳහා පළවෙනි පියවර ඔබ තබලා තියෙනවා මේ වෙනකොට. ඉතින් ඒ සඳහා ඉදිරි කටයුතු ඔබට දේශපාලනික වශයෙන් ඔබේ මතයට අනුව, ඔබේ කැමැත්තට අනුව, ඔබේ දේශපාලන දර්ශනයට අනුව කරගෙන යාමට ඔබට ඒ මානසික නිදහස සහ වාතාවරණය තිබිය යුතුයි. ඒ වගේම අපේ වැඩසටහනේ සමබරතාවයටත් යම් යම් බාධා එල්ල වෙන එවැනි තත්වයන්. ඉතින් ඒ හේතුවෙන් ඔබ අද තමයි ඔබේ අවසාන ශ්‍රී ලංකාවේ සිට ඉදිරිපත් කරන තොරතුරු වාර්තාකරණය අපිට ඉදිරිපත් කරන්නේ මේ ආකාරයෙන්. ඉන් අනතුරුව ඔබ ඔබගේ දේශපාලන අභිමතාර්ථ මුදුන්පත් කර ගැනීම උදෙසා ඒ තබන පියවර ඉදිරියට අරගෙන ගිහිල්ලා ඔබ ඒ ප්‍රායෝගිකව දේශපාලන කාර්යාවලියන්වල නිරත වේවි. අපි ඔස්ට්‍රේලියානු වාසී සියලුම ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙනුවෙන් ඔබට සුභාශිංසන අරගෙන එනවා. අපි දන්නවා වසර 2013 මේ මාසේ 13 වෙනිදා තමයි SBS සිංහල ගුවන්විදුලියේ නව වැඩසටහන් ප්‍රතිසංස්කරණය අනුව වැඩිපුර වැඩසටහන් ගණනාවක් සහිතව අලුත් වේලාවකදී අලුත් වැඩසටහනක් විදියට ආරම්භ කළේ. එදා සිට වසර 3.5 කාලයක් ඔබ අපත් සමග රැඳී සිටිමින් සෑම සඳුදා දවසකම ඔබ විදේශගත වුණ අවස්ථාවන් හැරෙන්නට සෑම සඳුදා දවසකම ඔබ අපත් සමග සම්බන්ධ වෙමින් මේ දේශපාලනික විග්‍රහය ගෙන එන්නට අපිත් එක්ක එකතු වුණා. අපි නිකන් අර සාමාන්‍ය දේශපාලනික කියවීමක් ඔබෙන් ලැබුවේ නැහැ. අත්‍තරම ඒ පිළිබඳව අපි විශේෂ සූතියක් ඔබට පළ කළ යුතුයි සංජීව. දේශපාලනික අපි අහන දකින කතාන්තරවලට අලුතින් යමක් එක්කලා ඔබ අපි නොදුටු පාර්ශව අපි නොඇසු සිදුවීම් ඔබ එකතු කර ගනිමින් මේ දේශපාලන විග්‍රහය අප වෙත ඔබ සමීප කළා. මේ වැඩසටහන වෙනුවෙන් අද ඔබ අපත් සමග එකතු වෙන අවසාන දවස. සමස්ත ඔස්ට්‍රේලියානු වාසී සිංහල ජන ප්‍රජාව වෙනුවෙන් SBS සිංහල ගුවන්විදුලිය වෙනුවෙන් ඔබේ ඉදිරි ගමනට අපි සුභාශිංසන එකතු කරමින් ඔබට සමුදෙනවා සංජීව.
දිරක්ෂ බොහොම ස්තුති. මනස්සේකට එන්න තියෙන බොහොම සංවේදී හැඟීමක් තමයි අර නැවත ඉන්නේ නැහෙනි, ආයි ලැබෙන්නේ නැහෙනි, ආයි ඇහෙන්නේ නැහෙනි, ආයි කියන්න වෙන්නේ නැහෙනි කියන හැඟීම. මං පෞද්ගලික වෙන්නේ වැනි හැඟීමක මේ දේශපාලන විග්‍රහය දීර්ඝ කාලයක් තිස්සේ ඔබ මා සමග අප එකතු ඉදිරිපත් කළේ ඉතාම ලොකු හැඟීමකින් සහ අපේ වෘත්තිය ඇතුළේ උපරිමයක් කිරීමේ බලාපොරොත්තු ඇතිව. මං කළේ හොඳම දේද කියන අදහසක් මට නැහැ. ඒකෙන තීන්දුව ඔබට බාරයි. නමුත් මම මගේ උපරිමය කළයි කියන පෞද්ගලික ආත්මතෘප්තිය සමගයි මම මේ කතාවට අද විරාමයක් තියන්නේ. සහ පුංචි කාලේ ඉඳලම මට තිබුණු දේශපාලන අධ්‍යයනයන් එක්ක සහ සාමාන්‍ය මාව දන්න ඕන කෙනෙක් දන්නවා ටිකක් මම වැඩිපුර දේශපාලනය හොයාගෙන ගිහිල්ලා කියවන මිනිහෙක් කියලා. ඒ සියල්ල එකතු කරගෙන අප යම් දෙයක් කළා. ඒ පිළිබඳව බොහෝ ප්‍රතිචාර මට ලැබුණා. ලංකාවට එන ඔස්ට්‍රේලියාවේ පදිංචි සිටින විවිධ රැකියාවන් කරන උදවිය පිළිබඳව මට සුබපතාය ගැන, රට ගැන සහ මේ තියෙන දේශපාලන සමාජ ආර්ථික වටපිටාව ගැන කරන විග්‍රහයට ඔබ ස්තුති කළා. ඒ සියලු දෙනාට මම ගරු කරන්න කැමතියි. ඒ සියල්ලට වඩා මම අදටත් ඔබ දන්නවා මම මගේ වෘත්තීය ජ්‍යෙෂ්ඨයන්ට බොහොම ගරු කරන මිනිහෙක්. මේ අවස්ථාව මගේ දැනුමට මගේ හැකියාවට දුන්න අවස්ථාවක් ඉදිරියටයි මම තේරුම් ගන්න. ඒ පෞද්ගලික පූර්ණ ගෞරවයේ සයිස්තුතිය හිමිවන්නේ ඔබට. ඒක රාජකාරීමේ ස්තුති කිරීමකට යකිලා සහෝදරයෙක් තමන්ගේ ජ්‍යෙෂ්ඨ සහෝදරියකට කරන ස්තුතියක් විදියට ඒ බාර ගන්න කියලා මම ඔබට බොහොම ආදරෙන් කියනවා. ඒ කියන්නේ අවුරුදු ගානක් අප අතර ලොකු රාජකාරීමේ සම්බන්ධයක් තිබුණා. ඒ සියල්ලට බොහොම ස්තුති. මා වහපු ඒ ගැන විවිධ අදහස් ප්‍රකාශ කරපු ඒ දෙස බොහොම විමර්ශනාත්මකව බලා සිටි ඔබ සියලු දෙනාට මගේ ශීර්ෂ ප්‍රණාමක ආචාර්ය කුද කරන බොහොම ස්තුති. බොහොම ස්තුති. අපි යළි දවසක ඉඩක් ලැබිච්ච මොහොතක කතා කරන්න මාතෘකාවක් හැදිච්ච වෙලාවක අපිට කතා කරන්න අවස්ථාවක් සමහර විට නිර්මාණය වෙන්න පුළුවන්.
SBS සිංහල වෙබ් අඩවිය කාලින තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහා සම්බන්ධ වීමටත් පිවිසෙන්න sbs.com.au/sinhalese web අඩවියට.